බුදු කෙනෙක් මේ ලෝකෙට දේශනා කරන්නේ මොනවද? අමුතුවෙන් හොයාගන්නේ මොනවද? චතුරාර්ය සත්‍ය. නේද? අනිත් හැම ආගමකින්ම බුදු දහම වෙනස් වෙන්නේ බුදු කෙනෙක් දේශනා කරන චතුරාර්ය සත්‍යය. කියන්නේ දුක කියන්නේ මොකද්ද? දුක්ඛාරය සත්‍යය. දුක හටගන්නේ කොහොමද? නේද? සමුදය ආර්ය සත්‍යය. ඒකට දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද? නිවන. ඊළඟට මේ නිරෝධය සඳහා තියෙන නිවන සඳහා තියෙන මාර්ගය. ඒක තමයි අපි චතුරාර්ය සත්‍යය කියන්නේ. කොටෝයි චතුරාර්ය සත්‍ය ගැන යම්කිසි දැකීමක් ඇති කරගත්තොත් කෙනෙකුට පුළුවන් සම්මා දිට්ඨිය ඇති කරගන්න. සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි නැත්නම් හරි දැක්ම. මොකක් ගැන හරි දැක්ම? මේ දුක නැති කරන මාර්ගය ගැන හරිද? නැත්නම් නිවන් මාර්ගය ගැන නිවැරදි දැක්ම. හරි. ඒ දැක්ම ඇතුව තමයි මාර්ගය පටන් ගන්න. ඔය දැක්ම නැතුව මාර්ගය වඩනවා කියලා දෙයක් නැහැ. සම්මා දිට්ඨියෙන් තොරව ඉතුරු මාර්ගාංග හටගන්නේත් නැහැ. ඒගොල්ලෝ දන්නවනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ක් තියෙනවා නේද? සම්මා දිට්ඨියෙන් පටන් අරන් සම්මා සංකප්ප සම්මා වාචා ඔය විදිහට එනවා නේද? ඒකට සම්මා දිට්ඨිය මුල් වෙනවා. සම්මා දිට්ඨිය පහළ කරගන්න නම් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ඕන. ඒක ගැන ටිකක් සාමාන්‍යයෙන් වචන හතර නම් හැමෝම දන්නවා. නේද? දුක කියලා දෙයක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, තණ්හාව කියලා තියෙනවා. දුක හටගන්නේ. ඊළඟට දුක නැති කිරීම නිවන කියලා දෙයක්ත් තියෙනවා. මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අහම කිව්වට මදි. නේද? එහෙම කිව්වට කෙනෙක් කාර්ය මාර්ගයට වැටෙන්නේ නැහැ. ඊට වඩා ටිකක් ගැඹුරු දැක්මක් වෙන්න ඕන මේ ලෝකෝත්තර දැක්ම කියන එක. ඒකට ලෝකෝත්තර දැක්ම කියන එක ලෝකෙට අයිති විදිහේ දැක්මක් වෙන්න බෑ. ලෝකෙ ඉක්මවා ගිය දැක්ම. සාමාන්‍ය කෙනෙක් දකින දැක්ම වෙන්න බෑ. නේද? ඊට වඩා එනසක් තියෙන්න ඕන. ඒ කියන්නේ ලෝකෙට අයිති දැක්මට අපි කියනවා ලෞකික. ලෞකික සම්මාදිට්ඨියකුත් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨියෙන් කියන්නේ මේ ජීවිතේ යහපත් කරගන්නේ කොහොමද? හරි. එන දෙයක්ත් තියෙනවා. මේ ජීවිතේ යහපත් කරගන්න නම් මොකද කරන්න ඕන? හොඳ දේවල් කරන්න ඕන. නේද? පව් වලින් වලකින්. මොකද පව් කළොත් එන්නේ නරක විපාක, දුක් විඳින්න. හොඳ දේවල් කළොත්, පින් කළොත් හොඳ විපාක ලැබෙනවා. ඒක තමයි මේ ජීවිතේ යහපත් කරගන්න කරන්න තියෙන්නේ. සසරේ යන ගමන යහපත් කරගන්න නම් පුළුවන් තරම් පව් අඩු කරලා පින් වැඩිපුර කරන්න. ඒකට අර පව් වල විපාක අපි දන්නවනේ දුක්නේ. ඒ දුක් විපාක අඩු වෙනවා. පින් වල විපාක හොඳ සැප ලැබෙන. ඒකට මේ සසරේ යන ගමන ටිකක් හොඳට යන්න පුළුවන්. ඈ. මේ නිවන් දකින්න නිවන් මාර්ගයට වැටෙන්නේ ඒකමයි. පවු නොකර පින් කරලා සෝවාන් වෙන්න බෑ. යන ගමන යහපත් කරගන්න නම් පුළුවන් නේ ජීවිතේ. නේද? සෝවාන් වෙන්න නම් ඊට වඩා ටිකක් වෙනස්. සෝවාන් වීම කියන්නේ මේ සසර ගමන නවත්තන මාර්ගයකට වැටෙනවා. ඒ කියන්නේ නිවන් මාර්ගය නැත්නම් නැවත නූපදින මාර්ගයකට වැටෙනවා. ඒකට නම් අවශ්‍ය වෙනම දැක්මක් තියෙන්න ඕන. ඒකයි ගැඹුරු දැක්මක් තියෙන්න ඕන චතුරාර්ය සත්‍ය ගැන. ඒ විදිහට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. නැත්නම් ලෝකේ ගැන ගැඹුරු දැක්මක් තියෙන්න ඕන. දේශනා කරන බුදුරජාණන් වහන්සේ ලෝකය මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි? සමුදේ, ලෝක සමුදේ මොකක්ද, ලෝක නිරෝධේ මොකක්ද, ඒ සඳහා මාර්ගේ මොකක්ද, මෙන්න මේ ගැන අවබෝධයක් එන කෙනාටත් අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ලෝකෙන් මිදෙන, නැත්තම් දුකෙන් මිදෙන මාර්ගයේ උපද්දව ගන්න ඕන සම්මාදිට්ඨිය ඇති කරගන්න. හරි, ඒකම තව විදිහකට කියනවා රූපය මොකද්ද, රූපේ හටගන්නේ ඇයි, සමුදය මොකද්ද, රූප නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද, ඔය තුලිනුත් කෙනෙකුට ඒ දැක්ම සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. දැන් දුක කියන්නේ මොකද්ද කියලා දන්නවද? මොකද්ද දුක? ඉපදීම දුකයි. අයින් කරගත යුතු, ඔව් දුක කියන්නේ අයින් කරගත යුතු දෙයක්. දුක කියන්නේ මොකද්ද? අයින් කරන්න කලින් මොකද්ද කියලා දැනගන්න එක. ජාති ජරා ව්‍යාධි මරණ, ඉපදීම දුකක්, වයසට යෑම දුකක්, ලෙඩ වෙන එක දුකක්, මරණය දුකක්, ප්‍රියංගෙන් වෙන් වෙන එක දුකක්, අප්‍රියං හා එක්වෙන එක දුකක්. ඊළඟට කැමති දේ නොලැබෙනකොට දුකයි. ඔව් දුකයි කියලා සාමාන්‍යයෙන් දැනෙනවා නේද? ඊළඟට කෙටියෙන් කියනවා සංකිට්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. කෙටියෙන් කියනවා මේ පංච උපාදානස්කන්ධයෙන් දුකයි. මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? අසකනනාසේ දිවසරි. ඒ ආයතන ටික පංච උපාදානස්කන්ධ නැත්තම් පංචස්කන්ධේ. පංචස්කන්ධය කියන්නේ මොකද්ද? ශරීරේ නෙවෙයි ආ. මේ තියෙන්නේ පංචස්කන්ධය කියලා කියන්න එපා. පංචස්කන්ධය කියන්නේ ಜಾති පහක්. පංචස්කන්ධ ස්කන්ධ පහ. ඈ මොනවාද පහ? රූප, වර්ණ, ගන්ධ, රස, ඒව නෙවෙයි. ඈ මොනවාද? රූප, හරි, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔය පහ තමයි පංචස්කන්ධය. හරි, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔය පහට යම් කිසි අල්ලා ගැනීමක්, උපාදානයක් තියෙනවා නම් ඒකට කියනවා පංච උපාදානස්කන්ධය. මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කෙටියෙන් කියනවා නම් ඒ පංච උපාදානස්කන්ධයමයි දුක කියලා. අපිට බුදු කෙනෙක් කෙටියෙන් කියන එක එකපාරට තේරුම් ගන්න බෑ. දිගට කියපු ඒවත් තේරුම් ගන්න අමාරු නම් කෙටියෙන් කියන එක බොහොම ගැඹුරුයි. එතකොට මුලින් කියන ටික දුකයි කියලා දැනෙනවා නේද? දැනෙනවද? ඉපදීම දුකයි. උපදින එක දුකයිද? දැන් තමන් උපදිනකොට කොච්චර දුකක් වින්දාද කියලා මතකද? එහෙනම් කොහොමද දුකයි කියන්නේ? ඉපදීම නිසා තමයි ලෙඩ වෙන්නේ, වයසට යන්නේ, මැරෙන්නේ. අර අනිත් කියපු ටික නේද? අප්‍රියං හා එක්වෙන්නේ, ප්‍රියංගෙන් වෙන් වෙන්න වෙන්නේ, කැමති දේ නොලැබෙන්නේ, සීරම ඉපදුණා හින්දා. ඒ ඉපදුණා හින්දායින දුක්ද? මං කිව්වේ ඉපදීම දුකයි කියලා. ජාති දුක්, ජාතිපි දුක්ඛා කියලා කියනවා. ඈ මොකද්ද දැන්? ජාතිපි දුක්ඛා කියලා වෙනම කිව්වා නේද? ලෙඩ වෙන එක දුකයි, ජරාපි දුක්ඛා වයසට යන එක දුකයි, ඒවා වෙනම කිව්වනේ. ඒ දුක් ඇති වෙන්නේ මේ හින්දා, ඒක හින්දා ඒක දුකයි කියලා කියන්න ඕනේ නැහැ. ඒක වෙනම දුකයි, දුකයි කියලා කියන්නේ නේද? මම කියන්නේ උපදින එකම දුකයි කියලා. ඊට පස්සේ වෙන ටික වෙනම කියලා තියනවා නේද? වයසට යන එක දුකයි, ලෙඩ වෙන එක දුකයි, මැරෙන එක දුකයි. ඉපදීම දුක වුණේ කොහොමද? සංසාරේ පවතිනවා. ඉතින් උපදින නැතත් ඉතින් පවතිනවනේ. එහෙනම් මැරෙන හින්දා සංසාරේ පවතිනවා කියන්නත් පුළුවන්. මැරුණ හින්දා නේ ආයේ උපදින. දැන් හොයන්න ඕනේ. උපදින එක ටිකක් පැත්තකින් තියමු. වයසට යන එක දුකයි. දුකයි. ඒක දන්නවා. ලෙඩ වෙන එක දුකයි. දැන් ඔය දුකයි කියන්නේ බුද්ධාගමේ වෙන්න ඕනද? අපි වෙන ආගමක කෙනෙක්ගෙන් අහුවොත් ඒ දුකයි කියයි නේද? මුස්ලිම් කෙනෙක්ගෙන් අහුවොත් ලෙඩ වෙන එක දුකයිද කියලා? ඒ දුකයි. එතකොට එයාගේ අපේ අවබෝධයේ වැඩි වෙනසක් නැහැ. ඈ මැරෙන එක දුකයිද කියලා ඇහුවොත් දුකයි කියලා. දැන් ඔක බුදුරජාණන් වහන්සේ නම් අවබෝධ කරලා දේශනා කළේ මුලින්ම බුද්ධත්වයේ ලැබුවට පස්සේ මුලින්ම මොන දේශනාවද කළේ? ධම්මචක්කප්පවත්තන සූත්‍රය නේද? ඒක දේශනා කරද්දි කිව්වා මේ පෙර නොයසු විරු ධර්මතා ටිකක් අවබෝධ වුණා කියලා. උබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොයසු විරු ධර්මතාවයන් වගේක් අවබෝධ වුණා. ඒක තමයි මේ දුක්ඛ සත්‍ය කියන එක. දුක කියන එක කියන්නේ පෙර නොයසු විරු. පෙර නොයසු විරු කියන්නේ මනුෂ්‍යයෙක් විසින්, දෙවියෙක් විසින්, මාරයෙක් විසින්, බ්‍රහ්මයෙක් විසින්, ඔයගේ ඉන්න ඔක්කොම ಜಾති ටික කියන යම් කිසි කෙනෙක් විසින් මීට කලින් නොයසු විරු ධර්මතාවයක් තමයි අවබෝධ වුනේ. දැන් බලනකොට ඔයගොල්ලෝ කියන දුක නම් මේ මුස්ලිම් අයත් දන්නවා, ක්‍රිස්තියානි අයත් දන්නවා, හැමෝම දන්නවා. බුදුහාමුදුරෝ දේශනා කළේ නම් පෙර නොයසු විරු ධර්මතාවය මෙන්න මේකයි දුක්ඛ සත්‍ය කියලා අවබෝධ වුණා. කලින් අහලා තිබුණ ධර්මතාවයන් නෙවෙයි. එතකොට ඔය කියනවට වඩා ටිකක් ඕක ගැඹුරු වෙන්න ඕනනේ. තව ටිකක් හිතන්න පුළුවන්. දැන් ඔය කියපු දුක, දැන් නිවන කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධය. නිවනේදී දුක තියෙන්න බෑනේ. කවුද නිවන් අවබෝධ කළේ? රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නේද? නිවන් දැකපු අය. දැන් බුද්ධත්වයේ ලබද්දිද නිවන් අවබෝධ වුනේ? මැරෙනකොටද? පරිනිර්වාණයේදී? නැත්නම් රහත් වෙනකොටද? දුක නැති කලේ මැරෙන මොහොතේද? මැරෙන මොහොත කියන්නේ පිරිනිවන් පා. ඈ දුක ඇති වෙන්නේ නැත්තේ පිරිනිවන් පෑවෙන් පස්සේ. ඊට කලින් දුක තියෙනවා. නම නැහැ දුක ගැන. අනිත් ඒවා නෙවෙයි. දුක නැතිකලේ කොයි වෙලාවේද? හත් වෙන වෙලාවේද? මැරෙන මොහොතේද? දැන් ওই දෙකම එකට නිමෙයිනේ වෙන්නේ. රහත් වෙලා ජීවත් වෙනවනේ නේද? රහතන් වහන්සේ. ඈ? රහත් වීම කියන්නේ දුක සම්පූර්ණයෙන් දුරු කළා නේද? ඒකටනේ දුක්ඛ නිරෝධය කියන්නේ. නේද? ඈ?
රහතන් වහන්සේලා වයසට යනවනේ.
ආ, ඒක තමයි මම අහන්නේ. හිතුවේ දැන් වයසට යන එක දුකයි කිව්වා. රහතන් වහන්සේ වයසට ගියේ නැද්ද? ගියා. බුදුරජාණන් වහන්සේ වයසට ගියේ නැද්ද?
දුකක් දැනෙන්නේ
නැහැ. ඒ වුණාට දුකක් දැනෙන්නේ නැහැ. ඔන්න ඕක තේරුම් ගන්න ඕනේ. දැන් දුක දුක නැති කළා නම් දුකක් දැනෙන්න බෑ නේද? නැත්තම් ඒ බොරුවක් නේ ඔය කියන්නේ. එක පැත්තකින් කියනවා ලෙඩ වෙන එක දුකයිලු, වයසට යන එක දුකයිලු, මැරෙන එක දුකයිලු. තව පැත්තකින් කියනවා රහත් වුණා කියන්නේ දුක සම්පූර්ණයෙන් නැති කළා. හේ අනිත් පැත්තෙන් කියනවා රහතන් වහන්සේත් වයසට ගියා ලෙඩ වුණා මැරුණා. එතන ගැලපෙන්නේ නැහැ නේද? මෙහෙමයි දැන් දුක කියන්නේ මොකද්ද? ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය. ජාති, ජරා, ව්‍යාධි, මරණ. ওই ටික දුකයි කිව්වනේ. නේද? ඊළඟට රහත් වෙනවා කියන්නේ දුක ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්නත් ඕන. හරි? රහත් වෙනකොට දුක ආයේ ඉතුරු වෙන්න බෑ රහත් වුණාට පස්සේ. ඉතුරු වුණා නම් රහත් වීම වෙන්නත් බෑ. තව මොනව හරි කරන්න ඉබේ. හැබැයි අපිට පේනවා රහතන් වහන්සේ දුක තිබ්බා. දුක තිබ්බා නෙමෙයි. ජරාව තියෙනවා, ඒ කියන්නේ වයසට යෑම තියෙනවා. ව්‍යාධිය, ලෙඩවීම තියෙනවා. මරණයක් තියෙනවා නේද? වෙන නමක් කිව්වට අපි හිතන මරණය තියෙනවා. ඈ? ඉපදීම නැති කළා. මැරුණයින් පස්සේ. ඒක තමයි ඉතින් ගැලවෙන්න තියෙන උත්තරේ. මැරුණයින් පස්සේ ආයි උපදින්නේ. දැන් අනිත් එක වයසට යෑම, ලෙඩවීම, මරණය.
එන්න අවබෝධ.
ඈ? දැන් මොකක් හරි දැන් තියෙනව නේද අඩුවක් අපේ තේරුම් ගැනීම.
ඈ?
තෘෂ්ණා. අන්න ඕක ටිකක් දැන් හරි. දැන් තෘෂ්ණාව කියන එක තමයි දුක්ඛ සමුදය කිව්වේ. නේද? දුක හටගන්න තියෙන හේතුවනේ තණ්හාව කිව්වේ. හේතුව නම් නැති කළාම වෙන්න ඕන. තණ්හාව ඉතුරු වෙන්න බෑ රහත් වුණාට පස්සේ. නේද? රහත් වුණ මොහොතෙන් පස්සේ තණ්හාව පොඩ්ඩක්වත් ඉතුරු වෙන්න බෑ. තණ්හක්ඛය. තණ්හාව ක්ෂය කළා. එතකොට දුක හටගන්න හේතුවත් නැති කරලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉතුරු වුණ දුකද? දැන් ලෙඩවීම, වයසට යෑම, මරණය
බලන්නේ උපේක්ෂා සංගතයෙන් බලන්නේ
ලෙඩ වුණාම අසනීපයක් වුණාම
ලෙඩක් ඇති වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය කෙනෙක් වුණා. ඒකට ජීව ඇති වෙනවා දුක.
ඔව්.
දුන්දරණින්ගේ ඒකට මේ ලෙඩ
ලෙඩ වුණාම දුකක් නැහැ.
ලෙඩ වුණා කියලා වුණත් දුකක් දැනෙන්නේ.
එහෙම වෙන්න ඕන. මොකද දුකක් ඉතුරු වුණා නම් රහත් වෙලා නැහැ. දැන් අපේ ප්‍රශ්නේ ඔන්න ලෙඩවීම දුකයි කියලා හිතුවොත් එහෙනම් නැති වෙන්න ඕන ලෙඩ වෙන එක. වයසට යෑම දුකයි කියලා හිතුවොත් නැති වෙන්න ඕන වයසට යෑම එක.
ඒක සීමාවක් දාගන්න ඕන රහත් වීමක්. රහත් වීම තමයි සීමාව. ඒ සීමාව ඉඳහා ඉන්න එක තමයි වෙන්නේ. රහත් වෙන්න
නෑ. රහත් තුන කෙනා වයසට යන්නේ නැද්ද?
වයසට
යනවා. හරි වයසට යෑම දුක නම් ඒ දුකටපත් වෙන්නේ නැද්ද? ඒ වුණාට අපි හිතන්නේ දැන් වයසට යෑම දුකයි කියලානේ දැන් කිව්වේ. උපේක්ෂාද නැද්ද කියන කතාව නෙවෙයිනේ. වයසට යන එක දුක නම් මං අහන්නේ රහත් වුණාම එහෙනම් වයසට යන එක නවතින්න ඕනේ. ඒයි දුක නැති වෙන්නේ. එහෙමනම් වයසට යෑම දුක වෙන්න බෑ. ඔන්න ඕකයි උතන ප්‍රශ්නේ තියෙන්නේ. නේද? වයසට යෑම දුක නම් දුක සම්පූර්ණයෙන් නැති කරා නම් වයසට යෑම නවතිනවා. ඒක වෙලා නැහැ නේ. එහෙනම් වයසට යෑම දුක වෙන්න බෑ. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපට දුකයි වයසට යෑම. රහතන් වහන්සේට ඒක දුක වෙන්න බෑ. මොකද වයසට යෑම නැවතිලා නැහැ නේ රහත් වුණා කියලා. ශරීරයේ වයසට යෑම නැවතිලා නැහැ. ශරීරයේ ලෙඩවීම නැවතිලා නැහැ. ශරීරයේ මරණයට පත් වෙන එක ලෙඩ වෙලා නැහැ. හරි. දැන් ඔන්න මරණය දුකයි කිව්වොත් කාගේ මරණයද දුක? අපිට හැම මරණෙම දුකයිද? තමන්ගේ අයගේ මරණ විතරයි නේද අපට දුක? අල්ලපු ගමේ කෙනෙක් මැරුණාට දුකයිද? නෑ නේද? අඬන්නේ නෑ නේද? අර අල්ලපු ගමේ කෙනෙක් මැරුණා කියලා. හරි. තමන්ගේ පවුලේ කෙනෙක් මැරුණා නම් දුකයි. ඒ මරණයද දුක වෙලා තියෙන්නේ. මරුණ කෙනා කොච්චර තමන්ට සම්බන්ධද? එයාගෙන් තමන්ට කොච්චර සතුටක් ලැබෙනවද? අපිට තියෙන සතුට නැති වුණාටයි අපිට දුක. මරණය නෙමෙයි දුක. මරණය දුක නම් අල්ලපු ගමේ කෙනා මැරුණත් ඒ දුක එන්න ඕන. නේද? ප්‍රභාකරන් මැරුණාමත් දුක එන්න ඕන. ආවද එහෙම? සතුටු. එහෙනම් මරණයේ දුක නැත්තම් වෙන මොකක් හරි එතන ගෑවිලා තියෙනවා නේද? ගැටීම. තරහකාරයෙක් මැරුණාම දුකට වඩා සතුටක් එන්නේ. හොඳ වෙඩියු. අපි ඇලුම් කරන කෙනෙක් නැති වුණත් තමයි අපිට දුක. නේද? අන්න දැන් ඔතනින් පොඩ්ඩක් හිතා ගන්න පුළුවන්. ඒතර මරණයම නෙමෙයි දුක. මරණය එක්ක සම්බන්ධ උඩ තව කෑල්ලක් තියෙනවා. අපි කොච්චර ඇලුම් කරනවාද කියන එක. හරි? දැන් අපි නිකන් ගහක් ගෙතර සමහරු මල් ගස් එහෙම බොහොම ආසාවෙන් හදනවා නේද? ඔය ගහ පොඩ්ඩක් වේලිලා තියෙනවා එහෙම දැක්කොත් දුක. නිකන් ඔය වෙනින් ගහක් මැරිලා තිබුණාට දුකයිද ඒ වගේ? පේනවාද? එතකොට ඒ මැරෙන එක නෙමෙයි දුක. නැත්තම් වයසට යන දිරලා යන එකම නෙමෙයි දුක. ඒක තමන්ගේ මගේ කියලා අල්ල ගැනීම තුල නේද ওই දුක තියෙන්නේ? අල්ලපුවත් ඒව මොනවා වුණත් ප්‍රශ්නයක් අපේ ඇත්තේ ඒව වේලිලා මැරිලා යනකොට මල් ගස් ටික දුකයි මගේ අපේ එන්නා අර මගේ කෑල්ල දාගත්තු ඒවට මොනවා හරි වෙනකොට තමයි දුක. නැයි මගේ කියන දෙයකට ජාති ජරා ව්‍යාධි මරණ ටික වෙනකොට ඒව දුක්ඛ ලක්ෂණ. හරි. අපේ කියලා ගත්තු දැන් තමන්ගේ දරුවෝ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ලෙඩ වෙනකොට දුකයි. අනිත් අය ලෙඩ වුණාට එහෙම දුකක් එන්නේ නැහැ. ඒගොල්ලෝ මගේ නෙමෙයි අපේ නෙමෙයි. හරි. එතකොට මේ තණ්හාව නැත්තම් මේ අල්ලා ගැනීම තියනකන් ඒ දේවල් වලට අර ලක්ෂණ ටික පහළ වුණොත් ජරා ව්‍යාධි මරණ එය පහළ වුණොත් අපිට අඬන්න වෙලා පෙන්න වෙනවා. අල්ලා ගැනීම ගොඩක් වැඩි නම් දුක් වෙන්න වෙනවා. නේද? තමන්ගේ දරුවෙක් මැරුණොත් දුකක් ඇති වෙනවා. ඇයි? මරණයද දුක ඒතකොට? මගේ තණ්හාව ගොඩාක් වැඩි නම් ගොඩාක් දුකයි. නේද? ඒක කෙනෙක් වෙන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. ආශා කරන දෙයක් නැති වුණොත් හොරු අරන් ගියො දුකයි. කැඩිලා බිඳිලා විනාශ වුණොත් දුකයි. ඇලීම නැත්තම් ඒ දේ වුණාට දුකයිද ඒකට? නැහැ. හරි. එතකොට ඔන්න බලන්න ඔය ජාති ජරා ව්‍යාධි මරණ ලක්ෂණ තියෙන දෙයක් මම මගේ කියලා අල්ලගත්තොත් එතකොට තමයි දුක. එහෙම අල්ලගෙන නැත්තම් ඒ ලක්ෂණ තිබුණාට දුක ඇති වෙන්නේ නැහැ. හරි. එතකොට ජාති ජරා ව්‍යාධි මරණ මගේ ශරීරයට වෙනකොට දුකයි. ඇයි? මගේනේ. අපි දන්නෙත් නැති කෙනෙක්ගේ ශරීරයට ওই ටික වුණාට අපට දුකයි. ආයෙත් තරහකාරයෙක් වුණත් හොඳ වැඩේ කියලා ටිකක් සතුටු වෙන්නත් පුළුවන්. නේද? එතකොට බලන්න මේ ඒ අපි කොච්චර ඇලිලාද බැඳිලාද කියන එක මත තමයි කොච්චර දුක් විඳින්න වෙනවද නැද්ද කියන එක තියෙන්නේ. රහතන් වහන්සේ කියන්නේ ශරීරයත් අතහැරපු කෙනෙක්. නේද? ඇල්මක් නැහැ. ඇල්ම සම්පූර්ණයෙන්ම මමත්වයේ මම වගේ කියන එක සම්පූර්ණයෙන්ම අතහැරියි. අතහැරියට පස්සේ ඒ ශරීරෙට මොනවා වුණත් දුකක් තියෙයිද? නැහැ. තමන්ගේ නෙමෙයි. අපේ නෙමෙයි නම් මැරුණහම මොකද? ලෙඩ වුණහම මොකද? වයසට ගියාම මොකද? අපට දුකක් ඇති වෙයිද? නැහැ. හරි. අපේ කියලා අල්ලගෙන නම් දුකයි. මගේ කියලා අල්ලගෙන නම් දුකයි. එහෙම කිසිම සම්බන්ධයක් නැත්තම් ඒකට මොනවා වුණත් දුකක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒ බලන්න අන්න රහතන් වහන්සේ කියන්නේ මේ ශරීරයේ පවා සම්පූර්ණයෙන්ම අතහැරිය. අපි තමයි කියන්නේ රහතන් වහන්සේගේ ශරීරය කියලා. රහතන් වහන්සේ එහෙම අල්ලගෙන නැහැ. හරි. ඉතින් රහතන් වහන්සේගේ ශරීරය ලෙඩ වෙනකොට රහතන් වහන්සේට දුකයි කියලා අපි කියන්නේ. රහතන් වහන්සේට ඒක මගේ ශරීරය කියලා කියන්න පුළුවන්ද? බෑ, ඒක අතහැරලා ඉවරයි. එතකොට ඒ ශරීරය අපි ගමු දැන් වයසට යනවා කියන එක රහතන් වහන්සේට මේ ශරීරයේ වෙනසක් වෙනවා. ශරීරයේ වෙනසක් වෙනවා කියලා පේනවා. මම වයසට යනවා කියලා පේනවද? නෑ. නැ අපේ ශරීරයේ වෙනසක් වෙනවා කිව්වට අපිට දුකක් නැහැ. මම වයසට ගියා කියලා හිතුවොත් තමයි දුක. හරි. ශරීරයේ වෙනසක් නේ ඔය වයසට යනවා කියන්නේ. තියෙන විදිහ පොඩ්ඩක් වෙනස් වෙනවා. මේ ශරීරයක් ඔය තියෙන දෙයක් වෙනස් වෙනවා. දැන් ගහක් අර පොඩි කාලේ තියෙන හැටි නෙමෙයි පොඩ්ඩක් වෙනස් වෙලා ලොකු වෙනවා. ඒ ඕකේ අපිට දුක් වෙන්න දෙයක් තියෙනවා. මැරෙනවා කියන්නේ අර කොළ ඉදිලා යනවා නේද? ඒක ඕකේ දුක් වෙන්න දෙයක් තියෙනවා. මගේ කියලා අල්ලගත්තොත් ඔන්න දුකයි. මගේ මල් ගහ. නේද? එතකොට දුකයි. එහෙම නැත්තම් දුකක් ඇයිද? නෑ, මොකද්ද වෙනසක් වෙනවා. තේරෙනවද? එතකොට බලන්න මේ අල්ලා ගැනීම තුල තමයි දුක තියෙන්නේ. ඒකයි දුකට හේතුව. දුක්ඛ සමුදය කියන්නේ තණ්හාව කියන්නේ. අපි තෝරගන්න වෙනවා ඇයි අර ජාති ජරා ව්‍යාධි මරණ ඒවටත් දුකයි කිව්වේ කියලා. ඒක දැන් අපි හිතාගෙන ඉන්න මට්ටම නෙමෙයි. ඊට වඩා වෙනස් මට්ටමක දුකක් එතන තියෙනවා. හරි. ඒකයි ඔය දුක ගැඹුරට දකින්නකොට ඊට එහාට දකින්න පුළුවන්. අනිත්‍යක නම් ඉතින් අප්‍රියන් හයක් වීම, ප්‍රියංගෙන් වෙන්වීම, කැමැති දේ නොලැබීම දුකයි කියන එක නම් ඒක පැහැදිලි. ඔය ටික නැති වෙනවා රහත් වෙනකොට. හරි. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුකත් නැති වෙනවා රහත් වෙනකොට. මරුණයින් පස්සේ නෙමෙයි ඒව නැති වෙන්නේ, රහත් වෙනකොට නැති වෙනවා. දුක ඉතුරු නැතුවම නිරුද්ධ වීමට තමයි රහත් වීම කියන්නේ. ඔය රහතන් වහන්සේ කියන්නේ තවත් කළ යුතු දෙයක් නැහැ. සියල්ල නිම කරන ලදී කියලා කියන්නේ නේද? ආයේ දුක හට ගැනීමක් නැහැ රහතන් වහන්සේට. දුක හට ගන්නවා නම් රහත් වෙලත් නැහැ. එහෙම තේරුම් ගන්න ඕනේ ධර්මය. අපට වැටහුන්නේ නැහැ කියලා කියන්න බෑ. රහතන් වහන්සේ දුක් විඳා කියලා කියන්න බෑ. දුක් විඳිනවා වගේ අපට පෙනුණා කිව්වට ප්‍රශ්නයක් නැහැ. ඒ රහතන් වහන්සේට කිසිම දුකක් ඇති වෙන්න බෑ. ධර්මයට අනුව එහෙම වෙන්න බෑ නේද? දැන් මේ දුක කියන එක තේරුම් ගන්න ඊළඟට තව අනික් ගැඹුර තමයි අර කෙටියෙන් කියපු දේ. පංච උපාදානස්කන්ධය දුකයි කියපු තැන. පංච උපාදානස්කන්ධය කියන දේ අපි කඩලා පෙන්නුවා. රූප උපාදානේ, වේදනා උපාදානේ, සංඥා උපාදානේ, සංඛාර උපාදානේ, විඥාන උපාදානේ. රූප කියන්නේ මොනවද? මොන රූප කියන්නේ? ශරීරයේ රූපයක්ද නැද්ද? රූපයක්. මේ ඩෙස්පුටු රූපද නැද්ද? රූප. ඔය ගස් ගල්, ලයිට්, කොඩි, වටපිටාවේ තියෙන සේරම රූප. කොහමද ඒවා තියනවා කිව්වේ? ඇහෙන් දැකලා පේන දේවල් ටික රූප. ඇහැට යම් කිසි දෙයක් පේනවා නම් ඒවා රූප. ඊළඟට කනට ඇහෙන ශබ්ද ඒවත් රූප. ඈ ශබ්ද නිසා දැනගන්නව නේද රූප ගැන? ඊළඟට ගඳ සුවඳ. ගඳ සුවඳ නිසා දැනගන්නේ මේ ලෝකෙට ඇති රූප ගැන දේවල්. දේවල් කියන ඒවා තමයි රූප. රස නිසා දැනගන්න, ස්පර්ශ නිසා දැනගන්න නේද? දැනගන්නේ මොනවා ගැනද? තියෙන දේවල් ගැන. දේවල් වලට කියනවා රූප කියලා. දැන් ලෝකේ හැදිලා තියෙන්නේ ওই රූප ගොඩකින් නේද? ඒ රූප ගොඩට අපි කියනවා ලෝකේ කියලා. නේද? තේරුම ටිකයි තිබුණාම ලෝකේ, ලෝකේ හැදිලා තියෙන්නේ රූප ගොඩකින්. රූප ටික අපි දැනගන්නේ ඇහෙන්, කණෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, හිතනුත් දැනගන්න මනස නේ. ආයතන හයෙන් තමයි රූප ටික දැනගන්නේ. ඉතින් හොයන්න ඕන ඔය දැන් රූප උපාදානයේ දුක උනේ කොහොමද කියලා. මඟට වේදනා උපාදානයේ දුක උනේ කොහොමද කියලා. ඈ රූප කියන්නේ මොනවද කියලා දැනගත්තානේ. දැන් මේ ඩෙස්ක් එක රූපයක්ද නැද්ද? රූපයක්. ඒක දුකයිද නැද්ද? මගේ කියලා අල්ලගත්තොත් දුකයි. මේක හොඳ උත්තරයක්. මේක මගේ නම් ඒකෙන් දුක ඇති වෙන්න පුළුවන්. ඒකට මොනවා හරි වෙනකොට අර දුක්ඛ ලක්ෂණ ටික, ජරා ව්‍යාධි ওই ලක්ෂණ ටික මේක කැඩිලා බිඳිලා යනවා පෙනුනොත් එහෙම දුකයි. මේක නැති වෙනවා පෙනුනොත් දුකයි. කවුරු හරි අරන් යනවා නම් මගේ කියන ඒවා දුකයි. අර ලක්ෂණ වලට මගේ කියලා දාගත්තු එක වාජනය වෙනකොට දුක ඇති වෙනවා. දැන් ඔතන ප්‍රශ්න ටිකකුත් තියෙනවා. දැන් ජරා ව්‍යාධි මරණ ටික නම් ඒවට වෙනකොට දුකයි. ඉපදීම වෙනකොට දුකයිද නැද්ද? මගේ කියලා අල්ලගන්න දරුවෙක් ඉපදුනහම දුකයිද නැද්ද? ඒකද බර්ත්ඩේ පාටිස් දාන්නේ? තෑගි අරගෙන දුවන්නේ. දුක සමරන්න. කාට හරි භවෙක් ඉපදුනා කිව්වහම කියන්න ඕන මරණයට ලඟ. ගිහිල්ලා සුබ පතනවාද ඔන්න මරණයක් ඉපදුනා. අපි ක්‍රියා කරන්නේ වෙන විදිහකට නේද? ධර්මය කියන එක විදිහ පිළිගන්නේ, සමාජයේ පිළිගන්නේ වෙනවා. ඉතින් කොහොමද දුක දුකයි කියලා දකින්? යාතිපි දුක්ඛා කියලා මෙතන කියනවා. එළිය ගිහින් පාටි දාන්න. නොදැනීමක් තියෙනවා. දන්නේ නැතිකම. මොකද්ද දන්නේ නැතිකම කියලා හොයන්න ඕන. ඒකට තමයි නුවණ ඕනේ. ප්‍රඥාව. නුවණින් දකින්න. බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්. නේද? එතන මොකද්ද වැරද්දක් තියෙනවා නේද? ඕක ලියා ගන්න ඕන ප්‍රඥාව. බුදුදහමේ කරන්නේ ඒකයි. ඔය තියෙන ගැටලු ටික ලිහලා දෙනවා. ලිහන්න ප්‍රඥාව වඩන්න විදිහක් දේශනා කරනවා. මුලදී එකපාරට පෙනුන්නේ නැතුවට නුවණ ටිකක් වැඩෙනකොට ඕවා ලිහිලා එනවා. හොඳට ලස්සනට උත්තර ටික එනවා. ඒවා හොයන එක දැන් තම තමන්ම කරන්න තියෙනවා මේකේ වැඩ. වෙන කෙනෙක්ගෙන් අහගත්තටම බෑ. අහ ගැනීමක් ඕන ධර්මයේ මොකද්ද කියලා. මේක අත්දකින්න තියෙන්නේ තමන්ටම. මේ අත්දකින්න පුළුවන්. මේ සම්දික්කයි කියන්නේ තමන් තුළින්ම දකින්න පුළුවන් මේක. සම්දික්කයි ධර්මයේ ගුණ තියෙනවනේ. ඊළඟට ඒහි පස්සිකයි කියන්නේ එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් ඇත්තක් තියෙනවා. ඒ තමන්ටම දකින්න පුළුවන් తত্ত্বය. හැබැයි එහෙම දකින්න නම් නිකන් ලෝකෙට අයිති දැක්මෙන් දැකලා බෑ. බුදු දහමත් එක්ක නුවණින් බලන්න වෙනවා. ඇයි එහෙම වෙන්නේ? දැනට දුකක් තියෙනවා නම් ඒ දුක සම්පූර්ණයෙන් නැති කරන්න විදිහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි දුකක වැටෙන්න ඉන්නවා නම් ඒ දුකෙන් ගැලවෙන විදිහක් තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒක මරුණායින් පස්සේ කරන දෙයක් නෙවෙයි. ආතන් වහන්සේලා කවුරුවත් රහත් උනේ මරුණායින් පස්සේ නෙවෙයි. ජීවත් වෙයි මේ ජීවිත කාලය තුල. ඒතර බුදුදහමෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් මේ ජීවිත කාලය තුල. ඒක පුළුවන් ධර්මයේ නුවණින් හොයන කෙනාට විතරයි. නේද? නුවණින් විමසන්න ඕන. දැන් දැනට දැනගෙන ඉන්න ටික හරිනම් දැන් රහත් වෙලා තියෙන්න ඕන. අඩුකානේ සෝවන් වෙලාවක් තියෙන. එහෙම නැත්තම් තේරුම් ගන්න ඕන දැනට අපි බුදුදහම ගැන දන්න ටික මාදි. වැරදි කියන්න කැමති නැහැ මාදි. ඒක තේරුම් අරන් නැහැ. හරි. බුදුදහම හරියට තේරුම් අරන් නැහැ. ඉතින් අපි දන්නවා කියලා හිතාගෙන ඉන්න ධර්ම කරුණු ටිකක් තියෙනවා. එනකට ඒක තමන් තුලින් දැකලා නැහැ. ප්‍රඥාවෙන් දැකලා නැහැ. බුදුදහමෙන් ප්‍රයෝජනේ ගන්නවා කියන්නේ අපි ඒක ප්‍රඥාවෙන් දකින්න, තමන් තුලින් දකින්න පුළුවන් මට්ටමකට හිත දියුණු කර ගන්න ඕන. ඒක කරන්න පුළුවන්. ඒකට මාර්ගය තමයි බුදු ගජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ මාර්ගයට වැටෙන්න නම් කරුණු දෙකක් තියෙනවා. ඥානතෝ පස්සතු. අහන්න ඥානතෝ. පස්සතෝ කියන්නේ දකින්න. හරි. හරි බුදු දහම අහන්න ඕනේ ඉස්සෙල්ලා. මොකද්ද මේ දහම? බුදු කෙනෙක් දේශනා කරපු දේ අපි අහලා දැනගන්න ඕන නේද? අහන කියනකොට කීයෝල හරි වෙන්න පුළුවන්. පිටින් දැනගන්න ඕනේ. හා ඥානතෝ ඊළඟට ඒක පස්සතෝ ඒක Taman තුලින් දකින්නක් තියෙනවා. අහන්නයි දකින්නයි. ඥානතෝ පස්සතෝ එහෙම කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආසවක් ක්ෂය කිරීමක් කරන්න පුළුවන්. සබ්බාසව සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ සියලු ආශ්‍රව ධර්ම සබ්බාසව කෙලස්. ඒකට මේ කෙලස් ප්‍රහාණයක් කරන්න පුළුවන් සබ්බාසව සූත්‍රය දේශනා කරන කලින් මුලින් කියනවා ඥානතෝ පස්සතෝ. අහන දකින කෙනාට තමයි ආශ්‍රව ප්‍රහාණයක් කරන්න පුළුවන්. න අජානතු දන් නැති කෙනාට නෙවෙයි, දකින් නැති කෙනාට නෙවෙයි මේ ආශ්‍රව ප්‍රහාණයක් දේශනා කරන්නේ. හරි, අහලා දැනගත්තු කෙනාට තමයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් කියලා තමයි ඒ සබ්බාසව සූත්‍රයේ දේශනා කරන්නේ. කොට අහන දන්න කෙනාට ඔන්න පළවෙනි ආශ්‍රව දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව ටිකක් තියෙනවා. දර්ශනේ මේ දැක්මක් තුලින් පහ කරන්න ඕන ආශ්‍රව ටිකක් තියෙනවා. ඒවා තමයි මේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. දැක්මක් අවබෝධයක් තුලින් තමයි ওই ටික පහ කරන්න තියෙන්නේ. ධර්මයේ පිළිගතව අවබෝධය. ඒ කියන්නේ බුදුදහමක් අහලමයි ওই ටික දුරු කරන්න තියෙන්නේ. බුදුදහමක් දන්නේ නැති කෙනෙකුට ඒවා පහ කරන්න බෑ. මොනවාද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසය. ඒ හින්දා තමයි බුදු කෙනෙක් පහළ වෙන්න කලින් සෝවන් වුණ අය හිටියේ නැහැ. හරි. බුදුදහම අහලමයි සෝවන්. නැත්නම් ඊට කලින් උත්සාහ කරපු අය හිටියේ. සෑහෙන භාවනා කරපු නේද? වීරිය වඩපු ඔක්කොම අතහැරලා ගිය තාපසයෝ ගොඩාක් හිටියේ. ඒගොල්ලෝ ධානය එහෙම වඩා ගත්තා. අෂ්ට සමාපatti ඉර්ධිබල ලැබපු අය හිටියා. නේද? බෑ, ඒගොල්ලන්ට සෝවන් වෙන්න බැරි වුණා බුදුදහම අහනක. අර බුදු කෙනෙක් පෙරණ ඇසු විරූ ධර්මතාවයක් කියලා දේශනා කළේ. දැන් පස්වග මහණුන්ටනේ දේශනා කළේ නේද? ඒක අහනකම් කාටවත් සෝවන් වෙන්නවත් බැරි වුණා. ඒ හලත් කොණ්ඩඤ්ඤහාමුදුරුව තමයි සෝවන් වුණේ. තේරුම් ගන්න බුදුදහමක් අහන්නම ඕන. අහන්න කියන්නේ දැන් ඒක අහලා විමසන්න ඕන. ඥානතෝ පස්සතෝ. එහෙම කළොත් විතරමයි සෝවාන් වෙන්න පුළුවන්. දහමේ කියලා තියෙන්නේ මොනවද කියලා හිතට දැන් අපි අහලා තියෙනවා. විමසන්නයි ඕන. දකින්න නේද? දකින්න තමයි මේ ඉතින් අපි සාකච්ඡා තියලා ඔය ගැටලු තියෙන තැන් පෙන්න ඒවා විසඳ ගන්න ඕන. කොට තමයි දකින්න පුළුවන්. නැත්තම් දැකලා නැහැ. දැක්කනම් ප්‍රශ්නේ අහනකොටම උත්තරේ දෙන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙම දෙන්න බෑ කියන්නේ තාම දැකීම මදි. නේද? මේ දැකීම ඇති කරගන්න ඕන. එතකොට තමයි සම්මාදිට්ඨිය පහළ කරගන්න පුළුවන්. හරි. සම්මාදිට්ඨිය පහළ කරගත්තොත් මාර්ගයට වැටුණා. මාර්ගේ වඩන්න පුළුවන්. ආරේ මාර්ගයට වැටුණා නම් බය වෙන්න දෙයක් නැහැ. ආයේ අපාගත වෙන්නේ නැහැ. ආරේ මාර්ගයට වැටුණා නම් ආයේ අපාගත වෙන්නේ නැහැ. එතකොට මේ ආරේ මාර්ගයට වැටෙන්න දහම නුවණින් විමසන්න වෙනවා. එහෙම කෙනාට තමයි එතකොට චතුරාර්ය සත්‍ය මොකද්ද? දුක මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා පැහැදිලි අවබෝධයක් තියෙනවා. හරි. දැන් මේ අවබෝධය නැති වුණහම තමයි අර වගේ ප්‍රශ්නේ. මේ රහතන් වහන්සේටත් දුක ඉතුරු වුණාද? නේද? කියන ප්‍රශ්නේ ඉන්නේ අවබෝධයේ මධිකම. ඒකට අපි ඒ අවබෝධය හොඳට හදා ගන්නවා. ඒකට තමයි මේ දහම අහන්න ඒ අතරේ භාවනා කරනකොට හිත දියුණු වෙනවා. ඒකට ඒ දහම දකින්න Tamanට පහසු වෙනවා. මොකද අපි සමාධියෙන් කරන්නේ නීවරණ ටික යටපත් කරන එක. නේද? පංච නීවරණ. ওই නීවරණ තියෙද්දි දහම දකින්න ටිකක් අමාරුයි. අපි වහලා තියෙන දකින්න පුළුවන්කම. නීවරණ යටපත් වෙනකොට ඔය දකින්න පහසු වෙනවා ධර්මය අහනකොට නැත්නම් නුවණින් විමසනකොට. මේ සාකච්ඡා කරනවා කියන්නේ අපි නුවණින් විමසනවා ධර්මය. ඒතර විමසනකොට අවබෝධ කරගන්න පහසුයි, අපේ හිත පැහැදිලි නම්. හිත නීවරණ ගොඩේ නම් තරහ ගිහින් කවුරුගෙන හරි කාට හරි හිතෙන් බැන බැන ඉඳන් මේක අහන් හිටියට දකින්න බෑ. නැත්තම් අර ගෙදර ගැන හිත හිතා මේක අහන් හිටියට දකින්න බෑ නීවරණය. නේද? ඇලීම් ගැටීම් තව තියෙනවා. නිදිමතේ ඉඳන් අහගෙන හිටියට ධර්මය අවබෝධ කරගන්න බෑ. තීන මිද්දේ. හිත විසිරිලා තියෙනකොට උද්දච්ච කුච්චේ ඉඳන් මේක අහගෙන හිටියට දකින්න හැකියාව අඩුයි නේද? සැක තියාගෙන අහගෙන ඉන්නකොට ඒ කියන්නේ මේ හොයන්න එපා කියන එක නෙමෙයි සැක කියන්නේ. නිකන් අර අමුතු සැකයක් කෙනවනේ. ඕවා අහලා අපිට පුළුවන් ද අවබෝධ කරගන්න. මේ ජීවිතේ පුළුවන් ද අවබෝධ කරගන්න. නේද? ඒ වගේ සැක තිබුණත් කරන්න හිතෙන්නෙත් නැහැ, ඒ වෙන්නෙත් නැහැ. ඒ සැකේ මොකද ඒවා සැක දුරු වෙන්නේ මේවා විමසලා කරලා බලලා දහම හොයලා නේද? එහෙම. එහෙම කරන්න හිතෙන්නෙත් නෑ සැක තියෙනවා. වියවට ගිහින් වැඩක් තියනවාද කියලා. නේද? ප්‍රයෝජනයක් නෑනේ සැක. දහම ගැන සැකයි. දහමෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් ද කියන එක ගැන සැකයි. ඒ සැකේ දුරු වෙන්න ඕන ශ්‍රද්ධාව ඇති වෙන්න ඕන. මේක කරන්න පුළුවන් දෙයක්. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන කරන්න පුළුවන් හින්දා. අපට ඒ පුළුවන්කම තියෙනවා. මනුෂ්‍ය වෙලා ඉපදිලා තියෙනවා, දහමක් අහන්න ලැබිලා තියෙනවා. නේද? ඒකට ඒවයි ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙනවා කියන. ශ්‍රද්ධාවක් පොඩි හරි ශ්‍රද්ධාවක් තියෙන කෙනා තමයි ඔක හොයන්නේ. ඒ ශ්‍රද්ධාව නැත්තම් හොයන්නේ නැහැ. හරි. ඒවා උදව් වෙනවා මේකට. මේ මාර්ගයට වැටෙන්න උදව් වෙන කරුණු තමයි ශ්‍රද්ධා, වීරිය, උත්සාහ කරන්න ඕන. ශ්‍රද්ධාව, වීරිය, ඊළඟට සති සමාධි දෙක වඩන්න ඕන දෙයක්. ඒක වඩන්න තමයි අපි භාවනා වල ටිකක් යෙදුනේ. සතිය සමාධි. ප්‍රඥාව කියන එකත් ඒක ටිකෙන් ටික වැඩෙන දෙයක්. නුවණින් දකින්න පුරුදු. ඔය පහ තමයි මේ මාර්ගයට වැටෙන්න උදව් වෙන. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥා. හොඳයි. ওই ටික ඇති නේද අපි? ඈ? කියන්න නම් පුළුවන්. ඉතින් රෑ වෙනවා ටික. හෙට එනවද? ඈ? හෙට එහෙනම් අපි තව සාකච්ඡා කරමු භාවනාවලත් යෙදිලා නේද? යන්න රෑ වෙනවනේ නැත්තම්. මට නම් ප්‍රශ්නයක් නැහැ මම. ඔකයි අපි තව විස්තර ඇතුව තේරුම් කරගන්න ඔය ටිකක් විමසන්න ඕන. ප්‍රශ්න ඇති නොවන ගානට තේරුම් ගන්න ඕන. තව කෙනෙක් ඇහුවොත් කියන්න පුළුවන් වෙනවද? නෑ නෑ, ඕක ඔහොම නෙමෙයි මෙහෙමයි. ඒ දෙපැත්තට වෙන්නේ උත්තර ඉන්නේ නෑ තමයි.
එතකොට සර් ඉපදීම දුක කියන
එක දැනගන්න ඕනද? ඉපදීම කියන එකේ ටිකක් ගැඹුරක් තියෙනවා. අපි දැන් අපි ඉපදෙන එක දුකයි කියලා අපි කිව්වට අපිට මතක් කරගන්න බෑ නේද අපි ඉපදුනේ. ඈ? ඉපදීම දුකයි කියලා අපි දැනගන්නේ අනුන් උපදිනවා දැකලා හරි අහලා හරි. උපදිනකොට මෙහෙම දුකක් තිබුණා කියලා අනුන්ගේ. නේද? ඔකෙන් තමයි දැනගෙන තියෙන්නේ. මැරෙනකොට දුකයි කියන එක අත්දකින්න පුළුවන්ද? මැරිලා බලන්න වෙනවා. ඒක තව වෙලා නැහැ නේ ඉස්සරහට නේද? එන අපි මැරෙනකොට දුකයි කියලා දැනගෙන තියෙන්නේ කොහමද? වෙන අය මැරෙනකොට කියන ඒවා අහලා නේද? ඒක තමන්ගේ අත්දැකීමක් නෙමෙයි නේද? වෙන අයට උන දේ අහලා හරි දැකලා හරි ඕක දුක ඇති නේද? එතකොට කිව්වා කියලා අහලා තියෙනවා. එතකොට ඒ අහලා තියෙන දේ මටත් ඕකට මුහුණ දෙන්න වෙනවා කියන එක. දැන් ඉපදුණ එක දුකයි කියන්නේ අපිත් උපදින්න ඇති අර මේ වගේ දුකක් විඳින්න ඇති උපදිනකොට ඇති. ඔව්. දැන් බලන්න දැන් මම කවදා හරි උපදින්න ඇති නේද? අපි අතීතයට යනවා. නේද? එහෙනම් මම උපදිනකොට අර වගේ දුකක් විඳින්න ඇති. අපි අර බාහිරෙන් අහලා තියෙන එක දැන් මට දාන. නේද? එතකොට මේ ඉන්න මම කවදා හරි මැරෙයි. එතකොට මේ දුකක් එයි. නේද? දැන් මේ මොහොතේ අපි දැනගන්නේ මම කියන එක අරගෙන අර බාහිරෙන් ඒවට දාපු එකත් අරගෙන අන්න අතීතයට ගිහින් ගිහින් උපදින දවසක් ගෙන් ආ එහෙම උපදිනකොට මේ දුක තියෙන්නේ ඇති. දැන් ඕක කරන්නේ ඔන්න මේ මොහොතේ මම ඉන්න ඕන නේද ඕක හිතන්. මේ මොහොතේ මම ඉන්නකොට මේ මොහොතේ හදන හිතකින් තමයි මේ දුක කොහොමද කියලා දැනගන්නේ. නේද? ඒක ගැන හිතලා. හරි? එතකොට මේ මොහොතේ ඉන්න මම ඊයේත් ඉන්නේ නැති, පෙරේදත් ඉන්නේ නැති, ගිය අවුරුද්දෙත් ඉන්නේ නැති, ඔහොමම පස්සට යනවා. ඈ? උපදින දවසට යනකම් ගිහිල්ලා ආ එදා මේ වගේ දුකක් විඳින්නේ නැති. ඒක තමයි ජාති දුක. නේද? දැන් ඕක හිතන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න ඕන. එයා කාලි දික් කරගෙන යනවා ඉපදුන දවසට යනකම්. නේද? මට පැවැත්මක් දීලා තියෙනවා. ඒ පැවැත්මට කියනවා භවය කියලා. පවතින භව. නේද? එතකොට මේ භවයක් තිබුණා හින්දා තමයි ඒක පටන් ගත්ත දවසේ ඉපදුණා. මැරෙන දවසේ ඉවර වුණා. මනුෂ්‍ය භවය. නේද? එතකොට මේ භවයක් තියෙන හින්දා තමයි අපිට ඉපදීමක් ගැන හිතන්න පුළුවන්. මම කියන එක පැවතුනා අතීතේ. නේද? අපි ඉතින් විශ්වාස කරන්නේ ඉපදුන දවසේ ඉඳන් ඔන්න මම ඉන්නවා. මේ මනුස්ස ජීවිතේ නේද? ඒතර මනුස්ස එක් හැටියට උපත ලැබපු දවස තමයි අපි ජාති කියලා ගන්න. හ්ම්? ඒතර මේ මම කියන එක දැන් දන්නවනේ දෘෂ්ටියක් කියලා. සක්කාය දිට්ඨියෙන් ගත්තු එකක් නේද? එතකොට ඒ මම ඉපද ඒ මම පැවැත්මක් භවයක් උද්දීලා ඒ භවය නිසා තමයි අපිට ජාතියක් තියෙන්නේ. පැවැත්මක් තියෙනකොට පැවැත්ම පටන් ගත්ත තැන තමයි ජාතිය නේද? මේ ජීවිතේ. හරි. ඊට බලන්න භවය නිසා තමයි ජාති කියන එක තියෙන්නේ. මේ පැවැත්ම විශ්වාස කරපු හින්දා තමයි අපිට ජාතියක් ගැන හිතන්න පුළුවන්. එතකොට මේ භව පත්‍ය ජාති කියන එක කොහොමද විස්තර කළේ? ඒ ඉපදුන මට මෙහෙම දුකක් වෙන්න ඇති කියලා අර අහලා තියෙන ඒවායින් දාගෙන තමයි දැන් හිතන්නේ. හරි මම උපදිනකොට මෙහෙම දුකක් තියෙන්න ඇති කියලා. අනේ ජාතිපි දුක්ඛ ඇති කරගෙන තියෙන්නේ දැන් හේතු දෙකක් හින්දා. මම ඉන්නවා කියලා විශ්වාස කරන්නත් ඕන. ඒ මට පැවැත්මක් දෙන්නත් ඕන. ඉපදුන දවසේ ඉඳන් මේ වෙනකම්. නේද? ওই දෙකම මත තමයි උපදිනකොට මෙහෙම දුකක් විඳින්නේ. හරි. ওই දෙකම වැරදි දෘෂ්ටි හින්දා හදාගත්තු දේවල්. දැන් මම මේ මොහොතේ නැත්තම් ඉපදීමක් ගැන කතා කරන්න පුළුවන්ද? මගේ ඉපදීමක් ගැන කතා කරන්න පුළුවන්ද? ඒක යෙදෙන්නේ නැහැ. මේ මොහොතේ මම නැත්තම් අනාගතේ මැරෙන්න මම කෙනෙක් ඉන්නවද? නැහැ. ඒක යෙදෙන්නේ නැහැ. අන්න ජාතියක් නැති වුණා, මරණයක් නැති වුණා. රහතන් වහන්සේ මතක තියාගන්න ජාති ජරා මරණ ව්‍යාධි මුකුත් නැති කෙනෙක් නිරුද්ධ කරපු කෙනෙක්. නිවන කියන්නේ අජර අජාත ජාතියක් නැහැ. අමර මරණයක් නැහැ. රහතන් වහන්සේ එහෙම නේද කියන්නේ? නිවන. හරි. ඒවා නිරුද්ධ කරපු කෙනෙක්. රහත් වුණා කියන්නේ ඒකයි. අපිට ඒවා තියෙනවා. මොකද අපිට මම ඉන්නවනේ. දැන් පේනවාද එතන තියෙන ගැඹුර? අපි අර දකින්න ඕන දෙයක් තියෙනවා. හරි. ඔය ටිකක් නුවණින් ආයි ආයි හිතුවොත් තව පැහැදිලි වෙයි. දැන් අහගත් අජානතෝ පස්සතෝ තමන්ගේ වැඩ. දකින්න ඕක ආයි ආයි පොඩ්ඩක් හිතලා බලන්න, සාකච්ඡා කරන්න. එතකොට තව ඒකේ වැටහීම වැඩි වෙයි. මෙහෙම දෙයක් වෙන්න ඇති කියලා නිකන් අදහසක් ආවනේ. ඒක තව ටිකක් ගැඹුරින් බලන්න ඕන, ප්‍රඥාවෙන් බලන්න ඕන. ඒක ජාති දුකත් අපි හදාගත්තු දෙයක්, මරණ දුකත් අපි හදාගත්තු දෙයක්. මම ඉන්නකන් තමයි ওই ටික තියෙන්නේ නේද? භවයක් දීපු හින්දා තමයි ජාති. ජාතිය ඉපදුනා නම් එයා ඉතින් වයසට ගිහිල්ලා තියෙනවා. එයා ළඩ වෙලා තියෙනවා. එයා කවදා හරි මැරෙනවා. නේද? එහෙම කෙනෙක් හිටියේ නැත්තම් උපදින්නේ කවුද? වයසට යන්නේ කවුද? මැරෙන්නේ කවුද? දැන් ශරීරයේ මුල් කරගෙන අපි මම කියන හැඟීම දාගෙන තියෙන සක්කාය දිට්ඨිය. මේ රූපේ මුල් කරගෙන සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨිය තියෙනකන් ඉතින් ওই දුක තියෙනවා. ඒක නැත්තම් රූපේ මුල් කරගෙන රූපයක් හට ගැනීමේ දුකක් එන්න බෑ. රූපේ දිරලා යෑමේ, රූපේ වෙනස් වීමේ දුකක් එන්න බෑ. රූපේ මම කියලා අල්ලගෙන නැත්තම්. එනවා ඔය වගේ දෙයක් තියෙන්නේ. ඔක ටිකක් නුවණින් බලන්න. හොඳට පේනකොට ඔක තව තේරුම් යනවා. සුද්ධාස්තකය පුජ්‍යලය කියලා අරගෙන සුද්ධාස්තකෙන් හැදිලා තියෙන ඒව ගොඩක ශරීරය නේද? තව ඕවා තමයි ඉතින් විදර්ශනය කරනවා කියන්නේ. විදර්ශනය කරනකොට තව ඕවා අවබෝධ වෙනවා. ඒකයි ප්‍රඥාව වැඩෙනකොට තව අවබෝධ වෙනවා. හොඳයි. එහෙනම් අපි අවසන් කරමු නේද? එතකොට මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් ගොඩක් අපේ සීල සමාධි ප්‍රඥා වැඩෙන විදිහේ ප්‍රතිපත්ති පූජාවේ යෙදුණු. ඒවා ආමිස පූජාවට වඩා ගොඩාක් උසස් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දාන 100ක් දුන්නාට වඩා උසස් කියනවා මේ සුළු මොහොතක් භාවනාවේ මෛත්‍රී භාවනාවේ යෙදුණා. සිපිය ගන්න මොහොතක් මෛත්‍රී භාවනාවේ යෙදුණත් දාන 100ක් දුන්නාට වඩා අනුසස්ති ආනිසංසති. මේ තමයි සඳහන් වෙන්නේ. ඒක ඔයගොල්ලෝ සිපිය ගන්න මොහොතක් නේ දැන් පැය දෙකක් තුනක් විතර කාලයක් අපි යෙදුණා. ඒක ඒවා මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්තා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු ආසනා වේවා. එහෙම සතුටටපත් වෙන ඒ දෙවි දේවතාන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමත් ආරක්ෂා කරනසේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධාවක් අපල උපද්‍රවයක් සතුරු උපද්‍රවයක් යම්කිසි නරකක් වෙන්න තියෙනවා නම් ඒවයින් අප සැවම ආරක්ෂා කරනසේක්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. ඊළඟට අපි මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්නම මේ පින් හේතු ආසනාව වේවා කියලා මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ. එවගේම මේ රැස්කරපු පින්වල බලයෙන් ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. ඉමිනා පුඤ්ඤ කම්මේන ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ කරන කන්‍යාව නිබ්බාන පත්තිය. මොකද වෙන්න ඕන? මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගම. ඒ වගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන, පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම සතන් සමාගම හෝතු. මේ පින් හේතු වාසනා වෙන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. එවැගේම අපි මේ හිතෙන් සකස් කරන සංඛාර, සබ්බේ සංඛාරා, මේවා අනිත්‍ය බව, දුක් බව අපට තේරුම් යන්න. එවැගේම මේ හිතට අරමුණ වෙන ධම්මත, සබ්බේ ධම්මා, අනාත්ම බව, ආත්ම ස්වභාවයක් නැති බව ඇත්ත ඇති හැටි තේරුම් යන්න. යදා පඤ්ඤායෙන් පස්සති. එතකොට ඔය නිසා යම් කිසි දුකක් ඇති වුණා නම් ඒ දුක අතාරිනවා. අත නිබ්බින්දති දුක්ඛේ. ඒක තමයි විසුද්ධියට මාර්ගය වෙන්නේ. සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. හොඳයි.